जन्मभूमि एक्सत श्रीलंका संगमे अपे අද 2023 දෙසැම්බර් මස හෙවත් උඳුවක් මස 6 වෙනි බුද දින අපි ඔබගේ නිවහනට එන්නේ ලොව පුරා තොරතුරු ටිකක් රැගෙනයි. උඳුවක් පොහොය බෞද්ධයන්ට වැදගත් වන්නේ සංගමිත්තා තෙරණියගේ පැමිණීම නිසා. එවකට රජකළ දේවානම්පියතිස්ස රජතුමාගේ ඥාති සහෝරියක වූ අනුලා දේවියට හා ඇගේ පිරිවර කාන්තාවන්ට භික්ෂුණීන් වන්නට ආශාවක් තිබූ නිසා භික්ෂුණී ශාසනය පිහිටුවාලීමට සංගමිත්තා තෙරණිය ආවා. එතුමිය ලංකාවට සැපත්වන විට ශ්‍රී මහ බෝධියේ දකුණු ශාඛාවේ බෝධි අංකුරයක්ද රැගෙන පැමිණියා. මේ පූජනීය වස්තුව පිළිගැනීම සඳහා රජතුමා කරක් තුල දියඹට බැස දඹකොළ පටුනට පැමිණි එතුමිය පිළිගෙන බෝධිය තම හිස මත තබාගෙන රට තුලට ගත්තා. මහා පෙරහැරකින් බෝධිය වඩම්මාගෙන ගොස් ක්‍රිස්තු පූර්ව 288 දී එය තමාගේ මංගල උයන වූ මහමෙවුනා උයනේ රෝපණය කළා. එම කාල වකවානුවේම භික්ෂුණී ශාසනයද ආරම්භ වුණා. සමනල පව්වේ පිහිටි බුදුසිරි පතුල වන්දනා කිරීමද ආරම්භ වන්නේ උඳුවප් පෝය දිනයකදී. ඉතින් උඳුවප් පෝය දිනය බෞද්ධ දින පොතේ වැදගත් තැනක් ගන්නවා. උඳුවප් මාසය ක්‍රිස්තියානි බෙතමුතුන්ට ඉතා වැදගත්. මෙයට වසර 2023කට පෙර බෙත්ලහම් පුරයේ දෙසැම්බර් 25 වෙනිදා මහරෑ 12ට පමණ පුංචි බිලින්දෙක් උපන්නා. එතුමා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හොඳ නරක පව්පින් යනාදී කියාදීමෙන් මිනිසාගේ ක්‍රූරත්වය දුරුකර මිනිසා හොඳ මගට යෙදවීමට දිරි දැරුවා. ඒ වුණත් සතුරන් එකතු වී යන්තම් වයස 33 දී කුරුසිය එනගසා මරා දැමනු ලැබුවා. යුදෙව්වකු වූ යේසුස්තුමාට එදා විරුද්ධ වුණේ ඒ වර්ගයේම අයමයි. මේ පොළොව නුහුලන අපරාධයෙන් පසු ලෝපුරා සිටි මිනිස්සු යුදෙව්වන් අප්‍රිය කළා. යේසුස්තුමා නැතිවි වසර 1940 පමණ ගිවි ගියත් හිට්ලර්ගේ යුදෙව් සංහාරයෙන් ඒ පව නැවත නැවතත් ඔවුන්ට ගෙවන්න සිදු වුණා. 2023 දී යුදෙව්වන් ගාසා තීරයේ මිනිසුන්ට කරන්නේත් අනවශ්‍ය තාඩන පීඩනයි. යේසුස්තුමා ගැන්වූ මෛත්‍රිය කරුණාව ඔවුන් ගණන් ගන්නේ නැහැ.
Jesus, be in that. Jesus, be in that.
බන්දු සුසන්තිකා ජයසිංහ. විදේශ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අපි විස්තර ඉදිරිපත් කරන අතරම අපේම අසහාය ඔලිම්පික් ලාභී සුසන්තිකා අමතක කරන්න බැහැ. මන්ද ඇය දරිද්‍රතාවයෙන් යුත් පවුලක උපත ලබා මුළු ලංකාවටම ආඩම්බරයක් ගෙන දුන් කාන්තාවක් නිසා. ඇත්නාවල වර්කාපොල උඩුවක ප්‍රදේශයේ 1975 දෙසැම්බර් 17 වෙනි දින උපත ලැබූ ඇයගේ පියා ළඟම බස් රියදුරෙකු කෙනෙක් හැටියට සේවය කළ අඩු ආදායම් ලාභී තැනැත්තෙක්. පසු කලක රැකියාව නැති වූ ඔහුගේ සහායට තම බිරිඳද මුදල් උපයා ගන්න වෙර කළා. ඇය වත්තක කිරි කැපුවා. පුංචි සුසන්තිකා බීඩි විකුණුවා. ඔය විදිහට මුළු පවුලම එකතු වී තම තමන්ගේ ඕනෑපාකම් පිරිමසා ගත්තා. කුඩා කල ගමේ පාසලට ගිය ඇය පසුව උඩුවක ප්‍රාථමික පාසලට ඇතුල් වුණා. එහිදී ඇයට සාමාන්‍ය පෙළ සමත් වීමට පුළුවන් වුණා. 16 හැවිරිදි සුසන්තිකා තම පාසල නියෝජනය කරමින් ධාවන තරඟයකට සහභාගී වූ අවස්ථාවේදී ඇයගේ දිවීමේ ඉරියව් දුටු එක් හමුදා නිලධාරියෙක් ඇයට හමුදාවට බැඳෙන්න යෝජනා කළා. මුලින්ම වොලන්ටියර් සර්විස් එනම් ස්වේච්ඡා සේවයට බැඳුණු ඇය ඉතා කැපවීමකින් චිත්ත ධෛර්යයකින් යුතුව කම්මැලි නොවි තමන්ගේ පුහුණු කටයුතු කළා. 1993 දී සුසන්තිකා 3 වැනි බැටැලියෙන් එකට බැඳී තම මළල ක්‍රීඩා වෘත්තිය කටයුතු ආරම්භ කළා. ඕල් අයිලන්ඩ් ඇත්ලටික් චැම්පියන්ෂිප් මුළු දිවයිනේම මල්ල ක්‍රීඩා ශූරතා තරඟාවලියේදී ඇය හොඳම ක්‍රීඩිකාව ලෙස කුසලානය දිනාගත්තා. මේ අතර ලාබාල වියේදීම 1994 ජකාට්‍රවල තිබූ ආසියානු කනිෂ්ඨ ශූරතා තරඟයේදී මීටර් 200 ධාවන ශූරියගේ රන් පදක්කම හා මීටර් 100 ධාවන ශූරියගේ රිදී පදක්කම ජයග්‍රහණය කළා. 1995 දී ඔස්ට්‍රේලියාවේ තිබූ විවෘත ශූරතා තරඟාවලියේදී මීටර් 100 ධාවන තරඟයේදී රිදී පදක්කම ලැබුවා. ඇය සහභාගී වූ මුල්ම ඔලිම්පික් උළෙල 1996 දී ඇමරිකාවේ ඇට්ලන්ටා ගිම්හාන ඔලිම්පික් උළෙලයි. ඒ 1996 සම ඔලිම්පික්ස්.
Oh,
අනුහතේදී ග්‍රීසියේ ඇතන්ස් නගරයේ පැවැත්වුණු වර්ල්ඩ් ඇත්ලටික් චැම්පියන්ෂිප්ස් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ඇය මීටර් 200 දිවීමෙන් රිදී පදක්කමක් ලබා ගත්තා. ලෝක ශූරතා තරගාවලියකින් රිදී පදක්කමක් දිනාගත් ලංකාවේ ප්‍රථම ක්‍රීඩිකාවද ඇයයි. මේ වන විට සුසන්තිකා වෘත්තීය මල්ල ක්‍රීඩිකාවක්, ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ඇත්ලීට් කෙනෙක්. දැන් ඇයගේ සිහිනය වුණේ අපේ රටට ඔලිම්පික් පදක්කමක් ගෙන එන්නයි. 2000 ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වන අවස්ථාවේදී මේ ධෛර්යවන්ත ක්‍රීඩිකාවට ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ පුටුවල සිටි දේශපාලඥයින් හා නිලධාරීන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන්ට සිදු වුණා. වෙන රටවල මෙවැන්නන්ට සලකන්නේ තම රටේ සම්පතක් ලෙසටයි. ඒකට අපේ රට ලිංගික අතවරවලට සහ අල්ලස් ඉල්ලුවවුන්ට එය නොලැබුණු හෙයින් සුසන්තිකා මද්‍රව්‍ය පාවිච්චි කළ බව චෝදනා ඉදිරිපත් කර ඇගේ මුළු ජීවිතයම අනාථ කරන්න වැරවෑයම් කළා. ඒවා ඔප්පු කර ගැනීමට බැරි වූ හෙයින් ඇය කොන්නුණා. ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ ලංකාවේ ජාතික මලල ක්‍රීඩා සමාගමකින් හෝ සතපහක් හෝ උදව්වක් ඇයට ලැබුණේ නැහැ. පුහුණු කටයුතු සඳහා ඇය තමා කලින් ලබාගත් පදක්කම් විකිණුවා. පුද්ගලික ආයතන ඇයට මුදලින් උදව් කළා. මේ විදිහට ඇය ඇමරිකාවට ගොස් තනියම පුහුණු වීම ලබා 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලට සහභාගී වුණා. ඒ දිරිමත් කත එදා මීටර් 200 ධාවන තරඟයෙන් රිදී පදක්කමක් දිනා අපේ රටට ආඩම්බරය සමග සතුට ගෙනවිත් දුන්නේ වසර 52කට පසුවයි. ලංකාවට මුලින්ම ඔලිම්පික් පදක්කමක් ලැබුණේ 1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී ඩාන්කන් වයිට් දිනුවෙලේ. ඉන්පසු වියලී ගිය මලල ක්‍රීඩාවට නවපනක් දුන්නේ අපගේ සුසන්තිකා ජයසිංහයි. 2008 චීනයේ පැවැත්වුණු සම හෙවත් ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ෆ්ලෑග් බෑර හෙවත් ධජධාරියා ලෙස කටයුතු කළේ සුසන්තිකායි. ආරම්භක උළෙලේදී මෙන්ම අවසාන උළෙලේදී යන අවස්ථාන් දෙකේදීම ධජධාරිණී වීමේ මුල්ම හා එකම අවස්ථාව ලාංකිකයෙකුට ලැබුණේ මෙවරයි. පසු වෙලා හෝ ඇයගේ දස්කම් ඇගයීමට රටේ ප්‍රධානීන්ට මතක් වීම හොඳයි. Most Outstanding Sportswoman of the Year 2008 වර්ෂයේදී විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස ඇයට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදක්කමක් ප්‍රදානය කළා. ඒ වගේම 2017 එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ගෞරවයකට පාත්‍ර කළ ජාතික නඹු නාමයක් වන දේශබන්දු නාමය ප්‍රදානය කළා. අශ්ව බලය කියන්නේ වාහනයක වේගය බලන ක්‍රමවේදයක්. සුසන්තිකාට සමහර වෙලාවට මාධ්‍ය බ්ලැක් මෙයා හැවත් කළු වෙළඹ ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් තලෙලු සමක් ඇති ඇය පුහුණු කටයුතු වලදී යෙදී පැය ගණන් අවුවේ ඉන්නකොට සම කළු පැහැයක් ගන්න ඇති. වෙළඹක්සේ දුවන ඇයට කළු පැහැ ආභරණයක්. කළු වෙළඹ ලෙස ඇමතුවේ අපහාසයකට නොව ආදරයකටයි. ලොක්කන්ගේ සියලු බාධක ජයගෙන ඉවසීමෙන් කටයුතු කර ඉදිරියටම ගොස් ක්‍රීඩා සිතියමේ පුංචි ලංකාවට තැනක් ලබා දුන් ඔබට අපි ණය ගැති. දැන් දෙදරු මවක් වන ඔබගේ ඉදිරි ජීවිතේ ඉතාමත් වාසනාවන්ත වේවායි අපි පතමු.
අද ක්‍රිකට් වලින් මේ එළබිම නම රකිනා
සුසන්තිකා මම රට වෙනු වෙන්දුවනා
සනත් මමයි අද ක්‍රිකට් වලින් මේ එළබිම නම රකිනා මයියද ක්‍රිකට් වලින් මේ එළබිම නම රකිනා සනත්මමයද ක්‍රිකට් වලින් මේ එළබිම නම රකිනා
සුසන්තිකා මම රට වෙනු වෙන්දුවනා
සනත්මමයද ක්‍රිකට් වලින් මේ එළබිම නම රකිනා
හෙන්රි ජයසේන කලාකරුවා 2023 නොවැම්බර් 11 දින හෙන්රි ජයසේනයන්ගේ 14 අනුස්මරණ සමරනු ලැබුවා. 1931 ගම්පහ බ්‍රැන්ඩිය මුල්ලේ උපත ලැබූ බැස්තියන් කෝරලගේ හෙන්රි රොඩ්රිගෝ ජයසේන මුලින්ම නරඹන්නගේ ඩීජයමාන රුක්මණිදේවි යුවලගේ සැඟවුණු පිළිතුරු නම් වේදිකා නාට්‍යයයි. කුඩා කල සිටම වේදිකාවට හා සංගීතයට ඇල්මක් දැක්වූ හෙන්රිට මේ ආශාව සඳහා දිරි දුන්නේ තම වැඩිමහල් සහෝදරයයි. ඔහු තම බාල සහෝදර හෙන්රිට ගුවන් විදුලියේ ළමා පිටියට යොමු කළා. එම වැඩසටහන ඉදිරිපත් කළ සිරි අයියා, එයාගේ සත්‍ය නම යූ.එස්. පෙරේරා, හෙන්රි සමග තවත් ළමයින් සම්බන්ධ කරගත්තා. මෙතනදී ට්‍රිලිෂා අබේකෝන් නැමැති පුංචි ගායිකාව සමග ගී ගැයුවා. සමහර දිනවල මංගල උත්සවවලට ගොස් ජයමංගල ගාථා ගයා තෑගිද දිනා ගත්තා. ගම්පහ ලෝරන්ස් විදුහලෙන් පසු කොළඹ නාලන්දා විද්‍යාලයට ඇවිත් පාසල් අධ්‍යාපනය හමාර කළා. ඒ දවස්වල පාසල්වල තිබුණේ SSC හෙවත් සීනියර් ස්කූල් සර්ටිෆිකේට් යන විභාගයයි. එයින් සමත් වූ හෙන්රි උපගුරුවරයෙක් ලෙස පළමු පත්වීම ලැබුවා. පසුව ඔහු PWD දෙපාර්තමේන්තුවෙහිවත් පබ්ලික් වර්ක්ස් ඩිපාර්ට්මන්ට්හි ලිපිකරුවෙක් ලෙස බැඳී සේවය කරා. හෙන්රි විශ්වවිද්‍යාලයට හෝ රජයේ ගුරු විද්‍යාලයකට හෝ ගිය කෙනෙක් නොවේ. නමුත් පොත්පත් කියවීමෙන් ලැබූ හසල බුද්ධියෙන් ඔහු කවියෙක්, කෙටි කතාකරුවෙක්, නාට්‍ය රචකයෙක් හා නළුවෙක් වීමටත් කලාලොව නොමැකෙන නාමයක් තබා යන්නටත් හැකි වුණා. ඔහු වේදිකාවේ මුලින්ම රඟපෑවේ TB ඉලංගරත්නයන්ගේ හඳහන නාට්‍යයේ ලලිත්ගේ චරිතයයි. තම හැකියාවන් දියුණු කර ගැනීමට ඔහුගේ පාසල් මිතුරන් වූ ගුණදාස අමරසේකර, කරුණාරත්න අබේසේකර, රිජ්වේ තිලකරත්නයන් ආදී උදව් කළ බව ඔහු නිතර කීවා. හෙන්රි තරුණයෙකු වූ පසු ඔහුට ආශාවක් තිබුණා පුංචි කාලයේ ගී ගායනා කර ට්‍රිලිසියා සමග රඟපෑමට. මේ සිහිනයේ සැබෑ වූයේ මනමේ නාට්‍යයෙන්. 1957 දී මනමේ කුමරු ලෙස රඟපෑම සඳහා මහාචාර්ය සරත්චන්ද්‍ර හෙන්රිව තෝරා ගත්තා. මනමේ කුමරිය වූයේ ට්‍රිලිසියායි. හෙන්රි ප්‍රථම වරට රචනා කොට නිෂ්පාදනය කළේ මනමාලයෝ නාට්‍යයයි. ලක්ෂ්මී මාඩෙල් ඉලංගකෝන් නම් තරුණිය සමග විවාහ වූ හෙන්රි 1962 දී කුවේණී නාට්‍ය ඉදිරිපත් කළේ එහි කුවේණිගේ ප්‍රධාන චරිතය නිරූපණය සඳහා තම බිරිඳ ප්‍රථම වරට වේදිකාවට හඳුන්වා දීමෙන් පසුයි. මේ නාට්‍ය අතිශයෙන් ජනප්‍රිය වුණා. ඉන් පසු කරලියට ආවේ හුණු අටේ කතාව, අපට පුතේ මගක් නැතේ යන නාට්‍යයන්. චිත්‍රපටි වලටද පාතබු හෙන්රි ආපුරා කියා රඟපෑවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණයක් වූ ගම් පෙරළියේ. ඉන්දියාවේ තෙවැනි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ගම් පෙරළිය හොඳම චිත්‍රපටය ලෙසද අධ්‍යක්ෂක පීරිස් මහතා හොඳම අධ්‍යක්ෂක ලෙසද තේරුණා. මෙය ලංකාව ජයග්‍රහණය කළ ප්‍රථම ජාත්‍යන්තර සිනමා සම්මානයයි. මෙක්සිකෝවේ ගෝල්ඩන් හෙඩ් උළෙලේදී හා ලංකාවේ සරසවි චිත්‍රපට උළෙලේදී සම්මාන ලැබුවා. ඉන් පසු දහසක් සිතුවිලි, මරුවා සමග වාසේ, කලියුගය, සොල්දාදුන් නැහේ, ගඟාද්දර, හෙන්රි රඟපෑ සමහර චිත්‍රපටි. ඔහුට විචාරක ජනාධි සම්මානය, සරසවි සම්මාන හා රණතිසර සම්මානයන්ද ලැබුණා. දැඩි ලෙස දුම්පානය කළ හෙන්රිට අවසානයේදී පිළිකා රෝගය වැළඳුණා. මිතුරන් කොයිතරම් අවවාද කළත් ඔහු දුම්බීම අතහැරියේ නැහැ. එය ඛේදවාචකය. අන්තිමට ඔහු ලීවේ බාල්හ දිලානෝ යන ග්‍රන්ථයයි. එහි තේරුම බලවත්සේ දිලන්ව යන්නයි. අන්තිමට තමා විහින්ම කළගත් දේ ගැන තේරුම් යන්න ඇති.
සපත මලයි මෙලුවොත් මල අතින් ඉතයි
සතුටයි සතුට මලයි මෙලුවොත් මල අතින් ඉතයි
පමරුනොත් මල පරවේ
පමරුනොත් මල පරවේ
ඉරට යටින් හදට යටින්
ඉරට යටින් හදට යටින්
කාලය පැන හිටගෙන
හිතන්නේ
හිටියයි පිළිගන්නේ සිනාවම සැපට මලයි නිල් මුත් මලයි
ලෝකයෙන් තොරතුරු The race that stops the nation හෙවත් ජාතියක් නතර කරන තරගය යනු කුමක්ද? ඒ තමා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන මෙල්බර්න් කප් හෙවත් මෙල්බර්න් කුසලානය. මෙය තුරංග තරගයක්. ඒ 1861 දී වික්ටෝරියා ටර්ෆ් ක්ලබ් කියන සංගමයෙන් සංවිධානය කරනු ලැබූ අශ්වයන්ගේ දිවීමේ තරගයක්. එංගලන්තයේ මෙවැනි තරග සුලභව ඇති නිසා ඒ ඔස්ට්‍රේලියාවටද බෝ වුණා. වසර 162කට ප්‍රථම ආරම්භ කළ මේ තරගය අදටත් පැවැත්වෙනවා. මුලින්ම පැවැත්වුණේ 1861 නොවැම්බර් 7 අඟහරුවාදා. අදටත් එය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 1 අඟහරුවාදා. මේ වසර එනම් 2023 දී තරගය තිබුණේ ප්‍රථම එක වගේම නොවැම්බර් 7 අඟහරුවාදා. ඒ අහම්බෙන් ඉබේම සිදු වූ දෙයක්. මුල්ම තරග දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සේවකයන්ට හා බැංකු සේවිකාවන්ට දින භාගයක නිමාඩුවක් ලැබුණේ මේ තරගය නැරඹීමටයි. වර්තමානයේ එම දවස සම්පූර්ණ නිමාඩු දිනයක්. මුල්ම වතාවේ ජයග්‍රහකයා වුණේ ආචර් නම් අශ්වයයි. දෙවැනි වසරේදීත් ආචර් දිනුවා. ප්‍රථම අවස්ථාවේදී ජයග්‍රහකයාට ලැබුණේ රිදියෙන් නිම කරන ලද තලියක්, බෝල් එකක්, වැනි කුසලානයක්. දැන් එම තලියේ අයිතිකරුවන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ වයින් නිෂ්පාදක සමාගමක් වන වුල්ෆ් ප්ලාස් සමාගමයි. ඔවුන් සතු කෞතුකාගාරයේ දර්ශනය සඳහා තැන්පත් කර තිබෙනවා. වර්තමානයේ මේ තුරංග තරංගයේ පැවැත්වෙන්නේ ෆ්ලෙමින්ටන් රේස් කෝස් නම් ධාවන පිටියේ. මේ තරගය සඳහා ඉදිරිපත් වන අශ්වයන්ගේ වයස අවුරුදු 3කට හෝ ඊට වැඩිය විය යුතුයි. 2023 වසරේදී ජයගත්තේ විතවුට ෆයිට් නම් අශ්වයයි. ලබාගත් කුසලානය කැරට් 18 රත්තරන් වලින් නිම කරන ලද ඔස්ට්‍රේලියන් ඩොලර් 250,000 වටිනා එකක්. ලැබුත් ජයග්‍රහක මුදල ඔස්ට්‍රේලියන් ඩොලර් මිලියන 8ක්. සාමාන්‍යයෙන් තරගයට සහභාගි වන්නේ අශ්වයන් 24ක්. සියලුම තරගකරුවන් පරදවා ජයග්‍රහණය කිරීම සඳහා අශ්වයාගේ පුහුණු කරුමෙන්ව අශ්වාරෝහකයාද බොහෝ කලක් සිට මේ සඳහා සංවිධානය වෙනවා. බ්‍රිතාන්‍ය රජයේ ලංකාවටත් තුරඟ තරග හඳුන්වා දුන්නා. 1956 බලයට පැමිණි බණ්ඩාරනායක රජය තුරඟ තරග තහනම් කරන තුරු කොළඹ, ගාල සහ නුවරඑළිය යන නගරයන්හි තුරඟ තරග තිබුණා. නත්තල් කාදේලේදී ගාල්ලට නුදුරු බූස්ස නම් පෙදෙසේ පිහිටි තුරඟ තරඟ පිටියේදී තරඟයන් පැවැත්වුණා. නුවරඑළියේ පිටියේ පැවැත්වුණේ අප්‍රේල් මාසයේදී. ඉතිරි කාලවලදී කොළඹ ටර්ෆ් ක්ලබ්හි මේ තරඟ පැවැත්වුණා. මේ හැම තරගයකදීම විශේෂ තැනක් ගත්තේ ආණ්ඩුකාර කුසලාන තිබූ දිනයයි. බණ්ඩාරනායක රජයේ තුරඟ තරඟ තහනම් කළ පසු බොහෝ දෙනෙකුට රැකියක් නැති වුණා. අශ්වයා ඉපැරණි කාලයේ සිට බරගෙන යෑම සඳහා යෙදේ වූ සත්වෙක්. පැරණි ටිබෙට් රටේ අශ්වයන් ආශ්‍රිතව උත්සවයන් හා තරඟ තිබුණා. ඉතින් මේ තරඟ බටහිර මෙන්ම ආසියාතික රටවලටත් අලුත් දෙයක් නොවේ.
අසරු එකි ඒ බරගෙයි වහලට බරකි පාන්දරින් පැරදුණු පේමිනිහා හැන්දැවෙත් අසු පිටට නගි මිනිසෙකු පිට නැගි අසරු එකි ඒ බරගෙයි වහලට බරකි පාන්දරින් පැරදුණු පේමිනිහා හැන් අසු පිටට නගින් ගෙදරට සුර සැප දෙනවා අද රැලුණු මිරිසෙන් ගත වෙනවා කාසි මල්ල සතෙකුගේ පිට යනවා දූදරුවන් පැදුරින් නිදියනවා මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගෙයි වහලට පරති පාන්දරින් පැරදුණු පේමිනිහා හැන්දැවෙත් අසු පිටට නගින් සතේ කුට දෙනවා තිරිසනේ කුට මිනිසෙකු පරදිනවා දරුවන් බිරිඳක් කිනි කුහුලනවා හීනෙන්නුම තව ගෙවල් හදනවා මිනිසෙකු පිට නැගි අසරු එකි ඒ බර ගී වහලට බරකි පාන්දරින් පැරදුණු පේමිනිහා හැන්දැවෙත් අසු පිටට නගින් මිනිසෙකු පිට නැගි අසරු එකි ඒ බර ගෙයි වහලට බරකි පාන්දරින් පැරදුණු පේමිනිහා හැන්දැවෙත් අසු පිටට නගින්
සංගීතයට නව නැම්මක් දුන් ක්ලරන්ස් විතාන කුරුප්පු ආරච්චිලාගේ ක්ලරන්ස් ආත සමරසිංහ විජේවර්ධන උපන්නේ හපුතලේදී 1943 දී මෙලොව එළිය දුටු ඔහු 1996 දෙසැම්බර් 13 වෙනි දින දිවිසැරියෙන් සමුගන්නා විට යන්තම් වයස 53යි දියවැඩියාව හේතුවෙන් බරපතල ලෙස රෝගී වූ ක්ලරන්ස් මිය ගියේ ශ්‍රී ලංකා සංගීත ලොවට පාඩුවක් හිස්තැනක් ඉතිරි කරමින්. ඔහු සංගීතඥයෙක් මෙන්ම ගීත නිර්මාණකරුවෙක් හා ගායකයෙක්. ඉලෙක්ට්‍රික් ගිටාරය වාදනය කරමින් ගී ගැයූ ඔහුට සමහරු කීවේ ලංකා පොප් සංගීතයේ පියා කියලා. ඔහු මූන් ස්ටෝන්ස් නම් සංගීත කණ්ඩායම බිහි කළේ යන්තම් වයස 21 දී. එම කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වූයේ ඇනස්ලි මාලේවනයි. 1968 දී ඔහුගේ ප්‍රථම ගීය පටිගත කරනු ලැබුවා. ඒ ෆිලිප්ස් ලේබල ඇසුරෙන් මංගෝ නැන්දයන ගීයයි. මේ කණ්ඩායමට ඉන්ද්‍රාණි පෙරේරා ගායිකාවක් ලෙස එකතු වුණා. ඇය ගැයු දිල්හානි ගීය ඉතා ජනප්‍රිය වුණා. කලකට පසුව මූන් ස්ටෝන්ස් කණ්ඩායමෙන් වෙන් වී ක්ලරන්ස් අලුත් සංගීත කණ්ඩායමක් සෑදුවා. ඒ තමා ගෝල්ඩන් චයිම්ස්. කිමදනාවේ, මගේ පැල්පතේ, සමනලයෝ, සුරංගන වෙස්වලා, සඳයි තරුයි, මුහුදු රැල්ල, බෙත්ලහම්පුරේ, දේශපියාගත් කල යනාදී ගීතයන් එදා ජනප්‍රිය වුණු සමහර ගීතයි. එතනින් නොනැවතුණු ක්ලරන්ස් චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණා. 1975 දී තිරගත වුණු සිකුරුලියා චිත්‍රපටියට වසන්තේ මල් කෙකුලයි වැනි කන්කළු සුමහිරි තාලයන් ඇතුළු ගීත බිහි කළා. 1976 දී ලංකාවේ පැවතුණු ඩොබදි සම්මේලනය සඳහා ගීතයක් සැපීමට රජය ආරාධනා කළා. මහා බලවතුනේ ගීය නිර්මාණය කළේ විදෙස් රටවල නියෝජනය කළ රටේ නායක නායිකාවන්ට උපහාරයක් ලෙසින්. සෙරමික් කෝපරේෂන් හෙවත් පිංගං සංස්ථාව විවෘත කිරීමේ උත්සවය සඳහා පැමිණි එවකට අගමැතිනිය බණ්ඩානායක මැතිනිය වෙනුවෙන් ධුවනි සිරිමා කියා ගීයක් ගායනා කර ඇය පිළිගත්තා. අදට ජනප්‍රිය කඳ සුරිඳුනු ගීතය ඔහුගේ ගායනයක්. 1982 දී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ජාතියක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ පිළිගත් පසු ක්ලරන්ස්ගේ නිර්මාණය වූ සමන්ද සිල්වා ගැයූ තන නිල්ල දිගේ ගීතය අදටත් මිනිස්සු මුමුණනවා. ක්ලරන්ස් සමාජයට පිදුවේ සම්භාව්‍ය ගී නොවේ. කම්කටොළු දුක ජීවිත බර උසලන සාමාන්‍ය ජනයාගේ සිත් පිනවීම ඔවුන් මොහොතකට හෝ සතුටු කිරීමේ අදහසින් සරල වචන අන්තර්ගත වූ ගිටාර, පියානෝව, තබ්ලාව සුසංයෝග කරගත් කන්කළු සංගීත පෙරහැරක්. ඔහුට උපහාරයක් ලෙස කඳ සොරිඳුනු ගීය ඔහුගේ නිර්මාණයක් මෙන්ම ඔහුගේ ගායනයක්.
ලොතරැයි මණ්ඩලයට වසර 60ක් පිරේ. ලංකාවේ මුලින්ම ලොතරැයි ක්‍රමය අඳුන්වා දුන්නේ ගාල්ලේ ජිම්කානා සංගමයයි. ගෝල් ජිම්කානා ක්ලබ් නමින් ඇඳින්නුණු මේ සංගමය සතු බූස්සේ තුරඟ තරග පිට්ටනියේ නත්තල් කාලයේ සති දෙක තුනක් තිස්සේ තුරඟ තරඟ තිබුණා. බණ්ඩාරනායක රජය තුරඟ තරඟ තහනම් කිරීමෙන් පසු මේ සිද්ධීන් ඉතිහාසයට එක් වුණා. මේ ලොතරැයි පතක් එදා විකුණුනේ රුපියල් දෙකටයි. 1940 අඳුන්නාදුන් මේ ටිකට් පත කාලයේ හැටියට ලොකු මිලක්. බණ්ඩාරනායක තුරඟ තරඟ සූදුව නතර කළත් ලොතරැයි සූදුවට අකමැත්තක් දැක්වුවේ නැහැ. රජය මැද හැප්පීමෙන් රෝහල් ලොතරැයි නමින් නව ලොතරැයි ක්‍රමයක් අඳුන්වා දුන්නේ 1956. මේ ටිකට් පතක මිල 150යි. කොළඹ නගර ශාලාවේදී ප්‍රථමයෙන්ම අදින ලද ලොතරැයියේ මුල් දිනම වූ රුපියල් 97,343.50ක් ලැබුණේ කෑගල්ලේ DK නයිදේ නැමැත්තෙකුටයි. මේ ලොතරැයි විකිණීමෙන් රජය ලැබූ ලාභය රටේ සංවර්ධන කටයුතු වලට යෙදුවා. 1963 රෝහල් ලොතරැයි මණ්ඩලය අහෝසි කර රජය ජාතික ලොතරැයි මණ්ඩලය නමින් නව මණ්ඩලයක් පිහිටෙව්වා. ප්‍රථම සභාපතිවරයා වූයේ සර් රිචඩ් අලුවිහාරි මැතිතුමායි. දෙවනි වරට 1964 පත් වූ සිංහ වීරසේකර සභාපතිතුමා පළමු දිනුමට සුකෝපභෝගී බෙන්ස් රථයක් දීමට තීරණය කළා. 60 සිරිමා බණ්ඩාරනායක රජය කිසිදු මෝටර් රථයක් හෝ මෝටර් සයිකලයක් හෝ වෙන පිටරට භාණ්ඩයක් ගෙන්වීම තහනම් කළා. ඉතින් බෙන්ස් රථයක් විකුණුවොත් කොළඹින් හොඳ නිවසක් මිලදී ගන්නත් පුළුවන් වුණා. ලොතරැයි මණ්ඩලය කාලයාගේ ඇවෑමෙන් රට පුරා ව්‍යාප්ත වුණා. රට පුරා ඒජන්තවරුන්ගේ මාර්ගයෙන් ටිකට් පත් විකිණෙන්න පටන් ගත්තා. මිනිස්සු අතර මෙය ජනප්‍රිය වුණත් කවදත් මිනිස්සු සූදුවට බර නිසා. ටිකක් තැන්පත් කර විශාල ආදායමක් බලාපොරොත්තුවෙන් මිනිසාගේ තණ්හාව පැහැදිලි වෙනවා. ගොවිසෙත, මහජන සම්පත, ධන නිධානය, දරුදිරි සම්පත, ජාතික සම්පත, වාසනා, සනිදා වාසනා, අද කෝටිපති, ලග්න වාසනා, සෙවණ යනාදී නොයෙක් නම් වලින් වෙළඳපොළට එන ලොතරැයි තමයි මේ. 2023 වසරට අවුරුදු 60ක් සම්පූර්ණ වන ජාතික ලොතරැයි මණ්ඩලය අප්‍රේල් මාසයේදී ලැබූ ආදායම රුපියල් බිලියන 3ක් බවට එහි සභාපති වාර්තා කරනවා. මේවා දූෂිකයන් අතරට නොගොස් රටේ සංවර්ධනය සඳහා යොදවනවා නම් ඉතාමත් හොඳයි.
Better never tell me the end was very, never was very. How come I went missing?
මොකක්ද මේ බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ? ඇමරිකාවෙන් බෝවුන මේ සංකල්පය පසුව කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය රන රටවල් වලටද පැතිරුණා. බ්ලැක් ෆ්‍රයිඩේ හෙවත් කළු ඉරිදා, ඇමරිකාවේ තෑන්ක්ස් ගිවිං දේ හෙවත් දෙවියන්ට ස්තුතිවීම යන සිද්ධීන් දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඇත්තටම තෑන්ක්ස් ගිවිං දේ වර්තමානයේ ඇමරිකාවේ සුවිශේෂ දිනයක් වුවත් එම සංකල්පය ආරම්භ වුණේ එංගලන්තයේ 15-16 වැනි සියවස්වල ගොවිතන් හා වගාවන් ප්‍රධාන රැකියාවන් වූ කාලේ අස්වැන්න නෙළූ පසු දෙවියන්ට ඒ ලැබුණු දේට ස්තුති කිරීමට මිනිස්සු පටන් ගත්ත නිසයි. ඔහොමයි තෑන්ක්ස් ගිවින් ආරම්භුනේ. නමුත් එංගලන්තයේ 16 වැනි සියවසේ තිබූ අරගල විශේෂයෙන්ම ආගම පිළිමද ආරවුල් නිසා බොහෝ අය එංගලන්තයෙන් පිට වී ඇමරිකාවේ පදිංචියට ගියා. අලුත් රටකට ගියත් තමන්ගේ පැරණි අදහස් හා සම්ප්‍රදායන් ඔවුන් දිගටම කරගෙන ගියා. නොනැත් විමින් වසර ගණනාවක් තුල තිබූ මේ ස්තුති කිරීම අදටත් තියෙනවා. මේ දින කොතරම් වැදගත් කියනවාද කිව්වොත් එය රජයේ නිවාඩු දිනයක්. සාමාන්‍යයෙන් තෑන්ක්ස් ගිවින් දිනේ පැවැත්වෙන්නේ නොවැම්බර් මස 4 සතියේ බ්‍රහස්පතින්දා දවසකටයි. ඊළඟ දිනය එනම් සිකුරාදා කළු ඉරිදා ලෙස සැලකෙනවා. ඇත්තටම සිදුවී ඇත්තේ කොටස් වෙළඳ පොලේ කඩා වැටීමක්. තවත් සමහරු කියනවා යමෙක් වහලෙක් මිලදී ගැනීමේදී මේ කළු සිකුරාදා දිනේදී වට්ටමක් සහිතව ලාභයක් සහිතව ලබා ගැනීමට පුළුවන් වුණා කියා. ඉතින් මේ විදිහට වට්ටම් සහිත භාණ්ඩ මිලදී ගැනීමේදී එදින වෙළඳ පොලේ පුළුවන් වුණා. සාමාන්‍ය මිලට වඩා අඩු ගණනකට බඩු මිලදී ගත හැකි බ්ලැක් ෆ්‍රයිඩේ දිනයේදී ඇමරිකාවැනි රටවල්වලද පාරිභෝගිකයෝ පොදී මිටින් පොරකාන බව වාර්තා වෙනවා. රන් පදක්කමක්. ලංකා ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර චෙස් තරඟාවලියකදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පාසලේ 6 ශ්‍රේණියේ ගෙනම ලබන 11 හැවිරිදි ඔෂිනි දේවින්දයා ගුණවර්ධන දැරිය සමත් වුණා. රටවල් 75ක තරඟකරුවන් සහභාගී වූ මේ තරඟය පැවැත්වුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ ඊජිප්තුවේදී. ලෝකයේ දැනට ඇති විශාලතම ක්‍රිකට් ප්‍රේක්ෂාගාරය වන නරේන්ද්‍ර මෝඩි ප්‍රේක්ෂාගාරයේ 2023 අවසන් මහා තරඟ දිනයේදී නරඹන්නන් මිලියනකුත් 250,307 සහභාගී වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වාර්තා කළා. ඇත්තටම ඒ ලෝක වාර්තාවක් බවද ඔවුන් කීවා. ශ්‍රී ලංකාවටත් ක්‍රිකට් අධිරාජ්‍යයක් ඉන්නවා. ඒ තමා 1996 මාර්තු මස 17 මුළු ලොවම ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට මහත් සතුටක්, ආඩම්බරයක්, අභිමානයක් ගෙන දුන් අපේ ක්‍රිකට් ලෝක කුසලාන නායක අර්ජුන රණතුංග මැතිතුමා. පසුගිය දෙසැම්බර් 5 වෙනිදා සිය 60 වෙනි උපන්දිනය සැමරූ එතුමාට නිරෝගී සුවය, සතුට, දිරිය හා වංකව නිර්භයව කතා කිරීමේ හැකියාව ඉදිරියේදීද නොඅඩුව ලැබේවයි අපි ප්‍රාර්ථනා කරමු. ක්‍රිකට් ශූරයා ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය මහත් විවේචනයකට භාජනය වන අතරම අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දුර්වල කාර්ය සාධානයක් කියන්නේ poor performance පෙන්වද්දී දස හැවිරිදි දක්ෂ පන්දු යවන්නේ ගැන ඇසීමත් සතුටක්. සාමාන්‍යයෙන් පිරිමි පාසල්වල අවුරුද්දේ ප්‍රථම වාරයේ වෙන් වී ඇත්තේ සමීප පාසල් සමග ක්‍රිකට් ක්‍රීඩා තරඟාවල කිව්වොත් මානිවරදී. ඉතින් ඒ වගේ මේ ළඟදි බම්බලපිටියේ හින්දු පාසලේ අවුරුදු 13 15 කණ්ඩායම, ඒ වගේම වයස් ඇති බත්තරමුල්ලේ MDH ජයවර්ධන විදුහලේ ළමයින් අතර ක්‍රීඩා තරඟයක් තිබුණා. එහිදී දකුණතින් පන්දු යවන පුංචි ඍෂි යුදාන් ආරම්භක පන්දු යවන්නා ලෙස කඩුලු 8ක් දවා ගත්තා. එයින් 4ක් පන්දු කෙලින්ම කඩුලේ වැදීමෙන් දවා ගිය අතර ඉතිරි 4 බිඳ වැටුනේ උඩ පන්දු වලින්. ඔහු මේ හපන්කම කළේ ප්‍රතිවාදීන්ට එකම ලකුණක්වත් ලබා ගැනීමට ඉඩ නොදෙමින් වීම විශේෂත්වයක් පුදුම හපන්කමක්. යුදාන්ගේ පියා ත්‍රීරෝද රියදුරෙක්. එහෙත් ඔහු තම කුඩා පුතුගේ දස්කම් යන්තම් වයස 7 වෙනකොටම දැක පුතාගේ අනාගතය වෙනුවෙන් ඔහුව බ්‍රෙන්ඩන් කුරුප්පු ක්‍රිකට් අකඩමියට ඇතුල් කළා. නියම පිළිවෙලකට ක්‍රීඩාව පුහුණු කරවීමටයි එසේ කළේ. යුදාන් ශූරයෙක්. ඕෆ් ස්පින්, ලෙග් ස්පින්, ලූප්, ෆ්ලැට් ලූප්, ෆාස්ට් සහ ගූග්ලි වශයෙන් දඟපන්දු යවන්නන් සතු තුරුම්පු පැකේජයම පුංචි යුදාන්ගේ පන්දු යැවීමට ඇතුළත්. නළු නිලියන් නෑදයන් හිතවතුන් රැගෙන විදෙස් ගමන් නොගොස් ඒ මුදල් මේ වගේ දරුවගේ අභිවෘද්ධයට ක්‍රිකට් මණ්ඩලය යොදනවා නම් අපට ඉදිරියේදී තවත් මුරලි කෙනෙක් බිහි කරගන්න හැකි වේවි. ඉතින් දයාබර ජන්මභූමි අසන්නෙනි, කෙමෙන් කෙමෙන් කාලය ගත වී ඔබෙන් සමුගන්න කාලය ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ පිටපත සහ හඬ දායකත්වය පර්ල් සෙනරත් දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් සහ ඉතා සුබ නව වසරක් වේවා.
Yamoto.